SBS Radio.
නොවැම්බර් මාසේ අවසාන සිකුරාද සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන අපි අසූදානම් වෙන්නේ ගෙවිගෙනෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති මොනවද කියලා දැන කියාගන්න හොඳම අවස්ථාව SBS සිංහල වැඩසටහනෙන්. අපි අපේ සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබදාසනක් රංගන.
අයිබෝන් මදුර සුබදාසන.
හොඳයි, අපි කතා බහ කරමු. මුලින්ම අපේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවතිච්ච ඒ ටෙස්ට් තරගාවලිය ඇතුළු ඒ සමස්ත තරගාවලිය පිළිබඳවම එක් දින තරගාවලිය, ටෙස්ට් තරගාවලිය සහ එකම 20-20 තරගයේ ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා. අපි කෙටි සාරාංශගත සටහනක් එක්ක අද දවසේදී අපේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරපු රංගන.
මදුර, මේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේදී මම හිතන්නේ එක් දින තරගාවලියේ පරාජයෙන් නම් ශ්‍රී ලංකාව තරම්ම පුදුමයට පත් විය යුතු නැහැ. එංගලන්ත කණ්ඩායම මේ වන විට වර්ගීකරණයේ ඉදිරියෙන්ම සිටින්නා වූ කණ්ඩායම නිසාවෙන් එම තරගාවලිය තරඟ පහකින් යුක්ත වුණත් 4-1 ලෙස ජයග්‍රහණය කරන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. අවසන් තරගයේ පමණක් ශ්‍රී ලංකාව කිසිදු පීඩනයකින් තොර වූ තරගයේ ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඉන් අනතුරුව පැවැත්තුලා එකම 20-20 තරගයේ එම තරගයෙනුත් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එම තරගයේ පරාජය නම් කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. නමුත් ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම යම් බලාපොරොත්තුවක් සහිතව ටෙස්ට් තරගාවලියට පිවිසිය. ටෙස්ට් තරගාවලිය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකාව මෑත කාලයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියේ නම් යම් ආසාරික සාර්ථකත්වයක් පෙන්වූ නිසාවෙන් එංගලන්ත කණ්ඩායම ඉතිහාසයේ පුරාවටම ආසියාවේ ටෙස්ට් ජයග්‍රහණ සම්බන්ධයෙන් යම් දුර්වලතාවයක් පෙන්වූ නිසාවෙන් මේ ජයග්‍රහණය යම් ආකාරයකින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණා. නමුත් අනපේක්ෂිත ලෙස ටෙස්ට් ක්‍රිකට් තරගාවලියත් 3-0 ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. මෙහි විශේෂත්වය වන්නේ මදුර 1963 වසරෙන් පසුව තමයි එංගලන්ත කණ්ඩායම මේ ආකාරයෙන් පූර්ණ තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වන්නේ. ඒ 1963 වසරේ නව ශ්‍රීලන්තයට එරෙහිව තමයි ඔවුන් අවසන් වතාවට මේ ආකාරයේ ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙන්නේ. ඒ ජයග්‍රහණයේ විශේෂත්වය පිළිබඳව අප තවදුරටත් විග්‍රහ කරනවා නම් අවසන් වතාවට නැතිනම් 1963 පෙර එංගලන්ත කණ්ඩායම මෙවන් පූර්ණ තරගාවලිය ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙන්නේ 1896 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි. ඒ අනුව තමයි මදුර මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සමස්ත එංගලන්තයේම ඉතාමත්ම උද්දාමයට පත් වී තිබෙන්නේ. ඔවුන්ගේ නායකයා ජෝ රූට් සඳහන් කරනවා ඒ අනුව තම කණ්ඩායම ලෝකයට පෙන්වා සිටි බව තමන්ට තම මව්බිමේදී පමණක් නොවේ ඉන් පිටතදීත් මේ ආකාරයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව තිබෙන බව, විශේෂයෙන්ම ආසියානු කලාපයේ ඔවුන් ලබාගත් පළමු පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. ඒ අනුව මේ දඟපන්දු යවන්නන්ට හිතකර ආසියානු තරතිරුවලදී පවා එංගලන්තය මේ ආකාරයෙන් ඉදිරියට පැමිණියේ ශ්‍රී ලංකාවේ දුර්වලතාවය නිසා බව නම් අප සඳහන් කළ යුතුමයි.
හොඳයි රංගන, දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායම කියන අද ලෝකයේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටින ප්‍රබලතම කණ්ඩායමක්. මේ එංගලන්ත සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් මොන වගේ පාඩම්ද ඉගෙන ගත්තේ කියලා.
හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මදුර අප පසුගිය සතියේදී සඳහන් කළා ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් කොයි ආකාරයෙන්ද දුර්වලතාවක් දක්වන්නේ කියලා. මේ පිටිකරුවන් නැතිනම් පන්දු යවන්නන්, පන්දු රකින්නන් ඉදිරියට රැගෙන ඒමට අප සඳහන් කළා පිටිකරන පුහුණුකරු ඉලාන් සමරවීර කොයි ආකාරයෙන් දුර්වලතාවක් පෙන්වනවාද කියලා. අවම වශයෙන් දක්ෂතා අතර සිටි ක්‍රීඩකින් පවා ඉදිරියට රැගෙන යන්නට, ඒ වගේම අප සඳහන් කරන්නට ඕනේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවා කොයිතරම් දුර්වලතාවක් පෙන්වනවාද කියලා. අවම වශයෙන් දඟපන්දු යවන්නන් නිපන්දු යවන්නේ නැති තත්ත්වයට පුහුණු කිරීමට පවා මේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවා දක්ෂතාවක් නොපෙන්වන බව අපට මේ තරගාවලියේදී දක්නට ලැබුණා. මෙහිදී අප සඳහන් කළ යුතුයි කණ්ඩායම් තේරීම් පිළිබඳවත් කිසිසේත්ම සෑහීමකට පත්වීමට හැකියාවක් නැහැ. අප පැහැදිලිවම සඳහන් කරන කාරණාවක් තමයි කෞෂා සිල්වා සහ නිරෝෂන් ඩික්ස්වෙල් නොවන්නට මේ තරගාවලියේ ප්‍රතිඵලයේ පවා යම් ආකාරයකින් වෙනස් වීමට ඉඩ තිබූ බව. කෞෂල්‍ය නිසාවෙන් ශ්‍රී ලංකා ඉහිම ආරම්භයේදීම අසාර්ථක වනවා. නිරෝෂන් ඩික්ස්වෙල් පිළිබඳව බලාපොරොත්තු තබා සිටියත් ඔහු නිසාවෙන් ශ්‍රී ලංකාවේ මැද පෙර ඉතාමත්ම අසාර්ථක වනවා. නමුත් පඩුළු රකින්නෙකු ලෙස පවා ඔහුගේ ඉටුදිය යුතු සේවය නිසි ආකාරයෙන් ඉටු කළේ නැති බව සඳහන් කරන්නට ඕනේ. අවම වශයෙන් අපි කියනවා මදුර DRS තත්ත්වය ඇතිනම් තුන්වන විනිසුරු විමසීමේ අවස්ථාව පවා නිසියාකාරව ලබා ගැනීමට කඩුළු රකින්නෙකු ලෙස ඩික්ස්වෙල් සමත්කමක් දක්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් සංසන්දනාත්මකව කතා කරන විට එංගලන්තයේ වෙනුවෙන් ටෙස්ට් වරම් පිළිකර ගත්තා කඩුළු රකින්නා බෙන් ස්ටෝක්ස් ඔහු සමත් වෙනවා මෙම තරඟාවලියේ ඉලිම 6 තුල ලකුණු 277ක් ලබා ගනිමින් තරඟාවලියේ වීරයා බවට පත්වන්නට විශේෂයෙන්ම මේ ආසියානු දඟපන්දු යවන්නන්ට ඉටකර තනතිරුවල අපදුටුව ඔහු කොයි ආකාරයෙන්ද ඉලිමක් ගොඩනගන්නේ කියලා. ඉතින් මේ ක්‍රීඩකින්ගෙන් පෝ ශ්‍රී ලංකාව යම් ආකාරයකින් අත්දැකීමක් ලබා ගන්නේ කවදාද කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවන්නේ. නමුත් තරඟයෙන් පසුව පවත්වන මාධ්‍ය හමුවලදී පුහුණුකරුවන් පවසන්නේ මේ පිටිකරුවන් නැතිනම් මේ පන්දු යවන්නන් වැරදි සිදු කළ බව, එයින් අප උගත යුතු බව වුන් සඳහන් කරනවා. නමුත් කවදාද මේ ඉගෙනීම අවසන් වන්නේ කියන ප්‍රශ්නාර්ථය මතුවන්නේ. එනුව තමයි මේ තරඟාවලිය නිමාවට පත් කරන්නේ. එංගලන්ත කණ්ඩායම ටෙස්ට් වර්ගීකරණයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට පැමිණෙමින් හත්වන ස්ථානයට පත් වී තිබෙනවා. මේ වන විට ඒ පිළිබඳව ඉතාමත්ම කනගාටුවට පත් වී තිබී අප දුටුවා තුන්වන තරඟයේ දෙවන ඉනිමේදී ලක්ෂාන් සඳකෙන් නිපන්දු දෙකක් යොමු කරනවා. එම නිපන්දු දෙකම කඩුලු නිදහෙලීමේ අවස්ථා දෙකක්. ඒ අනුව තරඟයේ ජයග්‍රහණයට ඒ යම් ආකාරයකින් බලපෑවා කියනටත් පුළුවන්. සියල් විජේතුන්ග පුහුණුකරුවා ඉන් අනතුරුව පවසන්නේ අමතර ජවයක් එක් කිරීමට යාමේදී මේ ආකාරයෙන් නිපන්දු දෙකක් යොමු කළ බව. ඒ ආකාරයෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟයක පීඩනයේ දරාගෙන අමතර ජවයක් යොමු කරන්නේ නැතුව පන්දු යැවීමට පුහුණු කළ යුත්තේ පුහුණුකරුවන් නොවේ නම් වෙන කවුද කියන ප්‍රශ්නාර්ථය තමයි අපට ඇසීමට සිදුවන්නේ. කෙසේ වෙතත් අවසන් වශයෙන් සඳහන් කරන්නට ඕනේ මදුර ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරඟවලදී කඩුලු 600කට වඩා බිඳ හෙලා තිබෙන මලින්ද පුෂ්පකුමාරට ජාත්‍යන්තර තරඟයකදී එකදු පිටිකරුවෙකුට හෝ පීඩනයක් එල්ල කිරීමට හැකියාවක් නැතිනම් එය නිවැරදි කිරීමටවත් පුහුණුකරුවන්ට හැකියාවක් නොමැතිනම් චන්දික හතුරුසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් ඉතාමත්ම කනගාටුවට පත් විය යුතුයි. ඉදිරි අභියෝගයට හෝ ඔවුන් සාර්ථකව මුහුණ දිය යුතු බව නම් සඳහන් කළ යුතුමයි.
හොඳ, අපි ඊළඟට කතා බහ කරන්න ශ්‍රී ලංකා පෙළේ නවසීලන්ත සංචාරය සම්බන්ධයෙන් තව සති දෙකකින් මේ සංචාරය ආරම්භ වෙන්න නියමිතයි. නමුත් ලබන සතියේදී අපිට ආරංචි විදියට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතයි. රංගන, කොහොමද සූදානම මේ වන විට?
දෙසැම්බර් 4 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීමට නියමිතයි මදුර. මෙම තරඟාවලියට ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් සහ එක්දිනයිස තරඟයක් ඇතුළත් වෙනවා. ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආරම්භ වන්නේ දෙසැම්බර් මාස 15 වෙනිදායි. ඉන් අනතුරුව දෙවන තරඟය දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව තමයි එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ජනවාරි 3, 5 සහ 8 යන දිනවලදී. අවසාන වශයෙන් 20 තරඟය ජනවාරි 11 වනදා පැවැත්වීමට නියමිතයි. අවම වශයෙන් මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව වග බලා ගත යුතුයි. මෙම නිමාවට පත් වූ එංගලන්ත තරඟාවලියේ දුර්වලතා දැක්වූ ක්‍රීඩකයින් එළියෙන් සබා ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින්නා වූ දක්ෂතා අතර සිටින්නා වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට හෝ අවස්ථාව ලබා දීමට, විශේෂයෙන්ම අප පසුගිය සතියේදී සඳහන් කළ ආකාරයටම ශරිත් අසලංක, සදිග සමර වික්‍රම, හසිත බෝයගොඩ වගේම කුසල් ජනෙක් පෙරේරාත් මේ වන විට එළියෙන් සිටින්නේ. ඔහුටත් අවස්ථාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවේ කඩුලු රකින්නෙකු ලෙස, නැතිනම් මැද පෙළ ශක්තිමත් කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වන්නට ඒ ඉතාමත්ම කණ්ඩායමේ වෙනසක් වීමට ඉඩ තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 4 වනදා මේ තීරණාත්මක නවසීලන්ත තරඟාවලිය සඳහා ටිකට් යාමට නියමිතයි.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කොට තිබුණා. බොහෝ දෙනෙක් චෝදනාවක් කරනවා රංගන, මේ එකම කාඩ් කුට්ටම තමයි මේ අනාන අලුතෙන් ආපහු පත් කරන්න කියලා. මේ සම්බන්ධයෙන් මොකද්ද වාර්තාවේ අලුත්ම තත්ත්වය?
තේරීම් කමිටුවක් කිව්වට මේ අලුත් මුහුණු නම් නොවෙයි. එසේ වෙතත් සඳහන් කරන්නට ඕනේ, අප පසුගිය සතියේ වැඩසටහනෙන් සඳහන් කළා ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු සභාපතිවරයා පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්නට බැහැ කියලා ග්‍රැහම් ලැඩ්බෝයි මහත්මයාත්, ඔහු ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු ලෙස ඒ කාර්යයට වැඩි අවස්ථාවක් ලබා දීම නිසාවෙන් තේරීම් කටයුතු වෙත ඔහුගේ අවධානය දිගින් දිගටම අඩුවන බව අප සඳහන් කළා. ඒ අනුව තමයි පසුගිය සෙනසුරාදා දිනේදී ක්‍රීඩා අමාත්‍යවරයා පියවරගෙන තිබෙන්නේ නව තේරීම් කමිටුවක් පත් කිරීමට. ඒ වගේම ඔහු හිටපු තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා ඔවුන්ගෙන් වූ සේවයට ස්තුතිය පළ කිරීමකුත් පසුගිය සතියේදී සිදු වුණා. ඒ අනුව නම් කළ නව තේරීම් කමිටුවේ සභාපතිත්වයේ දරන්නේ අසන්ත දෙමෙල් මහතා. එසේ වෙතත් ඔහු පත්වීමෙන් පසුව ඉතාමත්ම හොඳ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ තමයි පූර්ණ වශයෙන් ශාරීරික යෝග්‍යතාව නොමැති ඉදසින් තවදුරටත් තමගේ කණ්ඩායමට ඇතුළත් වන්නේ නැති බව අපි බලමු ඉදිරියේදී ඔහුගේ තේරීම් මේ ආකාරයට ගැලපෙවිද කියලා. ඒ වගේම බෙන්ඩන් කුරුප්පුස් කියනවා මේ තේරීම් කමිටුවේ හේමන්ත වික්‍රමරත්න සමගින් චමින්ද මෙන්ඩිස් තමයි මේ නව තේරීම් කමිටුවට අයත් වන්නේ යනුව නව මුහුණු නම් නොවේ හිටපු මුහුණු අතරින්ම සිව් දෙනෙකු තමයි නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙවර පියවරගෙන තිබෙන්නේ යනු ඔවුන්ගේ පළමු කාර්ය බවට පත්වන්නේ 2018 වසරේ ශ්‍රී ලංකාවේ අවසන් තරගාවලිය වන නව සිදන්ත තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමයි. අපි බලමු මේ තරගාවලියට කොයි ආකාරයෙන්ද නව තේරීම් කමිටුව මුහුණ දෙන්නේ කියලා.
ඔබදන්න ලබන වසරේ එංගලන්තයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර අතව ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග එක්දින තරඟ දෙකකට මුහුණ දෙනවා කියලා පුවතක් වාර්තා වෙනවා. රංගන එක පාරටම මේ පුවත මතු වුණේ ඇයි?
තමත් හදිස්සියේ තමයි මදුර මේ තරගාවලිය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ. ස්කොට්ලන්තයේ විසින් නිවේදනය කළ ආකාරයට එක්දින ජාත්‍යන්තර තරඟ දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ස්කොට්ලන්තය එකඟ වූ බව තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඔවුන් ඉතාමත්ම සතුට පළ කර තිබෙනවා. පූර්ණ සාමාජික කර්තේ සහිත රටක් සමග ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගී වීමට ස්කොට්ලන්තයට අවස්ථාව හිමිවීම පිළිබඳව මේ තරඟ දෙක පැවැත්වෙන්නේ මැයි මාස 18 සහ මැයි මාස 21 යන දිනවලදී. කෙසේ වෙතත් තරඟ පැවැත්වෙන ස්ථාන පිළිබඳව තවමත් නිශ්චිතවම ගමක් සඳහන් කරන්නේ නැහැ. අවසන් වතාවට 2017 වසරේදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තයේ මුණ ගැසුණා. කෙසේ වෙතත් එය ජාත්‍යන්තර තරඟ දෙකක් නොවේ. එම තරඟාවලියේදී එකට එකක් ලෙස තරඟාවලිය සමකිරීමට ස්කොට්ලන්තයේ සමත් වුණා. යනුව අවසාන වශයෙන් ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තයේ මුණ ගැසුණේ 2011 ලෝක කුසලාන තරඟාවලියේදී එහිදී ශ්‍රී ලංකාව සමත් වෙනවා ජයග්‍රහණය කරන්නට. යනුව මේ තරඟ දෙකෙන් පසුව දින 9කින් පසුව තමයි 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරඟයට මුහුණ දීමට සිදුවන්නේ ජූලි මාස 4 වෙනිදා ඇෆ්ගනිස්තානයේ සමග කාඩිෆ්දී. යනුව මෙම තරඟ දෙක ශ්‍රී ලංකාවට හොඳ අත්දැකීමක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර එංගලන්තයේදී තරඟ අත්දැකීමකට මුහුණ දීමට, ඒ වගේම මధుර කෙටියෙන් සඳහන් කරන්නට ඕනේ අයර්ලන්ත ඒ කණ්ඩායම දෙසැම්බර් මාස 30 වෙනිදා ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා. සිව්දින ක්‍රිකට් තරඟ දෙකකට වගේම එක්දින තරඟ පහකට සහභාගී වීම සඳහා ඊට අමතරව ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මාස 30 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එක්දින තරඟ තුනක් සහ එක් තුන් දින ක්‍රිකට් තරඟයකට සහභාගී වීම සඳහා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනේදී ඉල වශයෙන් මාධ්‍ය දැනුවත් කළා.
අපි අවසාන වශයෙන් අද දවසේදී අවධානය යොමු කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානයක් පිළිබඳව. නමුත් මෙය නැගීගෙන එන ආසියානු කණ්ඩායම් අතර පවතින ආසියානු කුසලානයක්. ශ්‍රී ලංකාවට වගේම ආසියානු කලාපයටම මේ තරඟාවලිය අතිශයින්ම වැදගත් වෙනවා. රංගන, අපි කැමති මේ පිළිබඳව විස්තර දැනගන්නට.
තාවට තමයි මදුර මේ තරඟාවලියේ සංවිධානය වන්නේ. මෙවර මෙම තරඟාවලියට සත්කාරකත්වය දක්වන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි. දෙසැම්බර් මාස 6 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවැත්වෙන මේ තරඟාවලියට කණ්ඩායම් 8ක් එක්වනවා. මෙහි විශේෂත්වයක් තිබෙනවා. කණ්ඩායම් 5ක් ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ටෙස්ට් වරම් හිමි කරගත් කණ්ඩායම් ලෙසයි මේ තරඟාවලියට එක්වන්නේ. ඊට අමතරව ටෙස්ට් වරම් හිමි නොවූ කණ්ඩායම් ලෙස එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය, හොංකොං සහ ඕමානේ මේ තරඟාවලියට එක්වනවා. මෙහිදී ටෙස්ට් වරම් හිමි කරගත් කණ්ඩායම් 5ට විශේෂත්වයක් තිබෙනවා. ඔවුන් කණ්ඩායම් තෝරාගත යුත්තේ තමන්ගේ ක්‍රීඩකින් 15 දෙනා, ක්‍රීඩකින් 11 දෙනෙකු වයස අවුරුදු 23ට 15 ක්‍රීඩකින් දී යුතුයි. අනෙක් ක්‍රීඩකින් 4 දෙනා පමණයි වයස අවුරුදු 23ට වැඩි ක්‍රීඩකින් බවට පත් වී යුත්තේ. කෙසේ වෙතත් අනෙකුත් ටෙස්ට් වරම් හිමි කරගත්තේ නැති කණ්ඩායම් තුරට අවස්ථාව තිබෙනවා තමන්ගේ පූර්ණ ජාතික කණ්ඩායම මේ තරඟාවලියට කරන්නට. ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරඟාවලියට එක්වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය තමයි එම කාණ්ඩයට ඇතුළත් වන්නේ. බී කාණ්ඩයෙන් බංග්ලාදේශය, පාකිස්තානය, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සමගින් හොංකොං තරඟ වැදීමට නියමිතයි. එම තරඟ කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි. අනෙක් තරඟ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. කෙසේ වෙතත් තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වගේම අවසන් මහා තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරඟය දෙසැම්බර් 15 වෙනිදා ආර්පේම දාස ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. මෙම තරඟාවලියේ පසුගිය වසරේ පැවැත්වුණු තරඟාවලියේ ශූරතාව හිමි කර ගන්නටත් ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව මෙම තරංගාවලිය පිළිබඳව අපට යම් බලාපොරොත්තුවක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව සඳහන් කිරීමට පුළුවන් වදුර.
හොඳයි, ඒ පොයත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්න සූදානම්. මෙන්න අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගිරණ සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැවතත් හමු වෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
sbs.com.au